මේ පසලස්සක පොය දවසේ මේ දුෂ්කර වූ කන්ද තරණය කොට නැගගෙන පැමිණ මේ නිලඹ භාවනා මධ්‍යස්ථානයේ මේ මොහොතෙහි වාඩි වී සිටිනවා. ඒ බව දන්නවා. ඇහුවොත් කොහෙද ඉන්නේ? නිලඹ භාවනා මධ්‍යස්ථානයේ මොන ඉරියව්වෙද වාඩි වී සිටින්නේ? කුමක්ද කරමින් සිටින්නේ? කෙනෙක් අහන්න පුළුවන් සමහරට දුරකථනයේ නාහට පුළුවන් කොහෙද ඉන්නේ? කොහොමද ඉන්නේ? මොනවද කරන්නේ? මේ තමා පිළිතුරු. ඉන්නේ නිලඹ භාවනා මධ්‍යස්ථානයේ වාඩි වෙලා ඉන්නේ, භාවනා කරනවා. මේ පිළිතුරු හරි නිවැරදි. දැනුම පිළිබඳ විභාගයකදී පූර්ණ ලකුණු ලැබෙනවා 100%. භාවනාවේදී මේ කාරණා ත්‍රිත්වයේ ඊටාම වැදගත්. කොහෙද ඉන්නේ? මොන ඉරියව්වේද ඉන්නේ? කුමක්ද කරමින් සිටින්නේ? මේ ත්‍රිකෝණය, මේ කරුණු, ඉන්න තැන, ඉරියව්ව සහ ක්‍රියාව, ස්ථානීය ඉරියව්ව සහ ක්‍රියාව, භාවනාවේ පදනමයි. මොන භාවනා ක්‍රමයේ වැඩුවත් බෞද්ධ භාවනාව තුළ මේ අත්තිවාරම අත්‍යවශ්‍යයි. අත්තිවාරමෙන් තොර ගොඩනැගෙන ආධ්‍යාත්මික ජීවිතයක් නැහැ. මේ දැනීම මොහොතින් මොහොත පවත්වාගෙන යා යුතු දෙයක්. එක්වරයක් හිතුවට, එක්වරයක් පිළිතුරු දුන්නට, එක්වරයක් දැනගත්තට මදි. එක පැත්තකින් මේ තමා භාවනාව. දන්නවනම් ඉන්න තැන, දන්නවනම් ඉරියව්ව, සහ දන්නවනම් ක්‍රියාව, එතන ලොකු භාවනාවක් වෙනවා. කොහොමද භාවනා කරන්නේ? කොහොමද පටන් ගන්නෙ? මොකන්ද කමටහන? දැන් මේ ප්‍රශ්න අපි හැමදාම අහනවා. මේ ප්‍රශ්න වලට පිළිතුරු හැමදාම හොයනවා. පොත්පත් තුලින්, කල්‍යාණ මිත්‍රයන්ගෙන්, ගුරුවරුන්ගෙන්, ආචාර්යවරුන්ගෙන්. නිරතුරුවම නගන ප්‍රශ්නයක්, අහන ප්‍රශ්නයක්, සහ හැමදෑම පිළිතුරු දෙන ප්‍රශ්නයක්. නමුත් කවදාවත් ඒ ප්‍රශ්නේ අප විසඳගෙන නැහැ සම්පූර්ණයෙන්ම. එම නිසා අලුත් පොතක් ලැබුණාම, අලුත් කල්යාණ මිත්‍රයෙකු මුණ ගැහුණාම, ඔය ගුරුවරේ අපි ආයෙත් අහනවා, කොහොමද භාවනා කරන්නේ? මොකද්ද කරන්න ඕනේ භාවනාව? කොහොමද පටන් ගන්න? කුමක්ද ගැළපෙනම භාවනාව? දැන් නැවතත් අපිට උපදෙස් ලැබෙනවා. අපි සතුට වෙනවා. බොහොම හොඳයි. මට කවදාවත් එහෙම පිළිතුරක් ලැබිලා නැහැ. කවුරුවත් කියලා නැහැ. වාසනාවකට මුණ ගැහුණේ ඔබතුමා නැතිනම් ඔබතුමිය. කොහොමන කාලයකටද මේ වාසනාව තියෙන්නේ? තවත් පොතක් ලැබෙන තුරු, තවත් ගුරුවරයෙක් මුණ ගැහෙන තුරු ආයෙත් අහනවා. එක්තරා විදිහක අප චාරිකාවක යන්නේ හරියට ඔය shopping යනවා වගේ. චාරිකාවක යන්නේ කඩෙන් කඩේට, වෙළඳ සැලින් වෙළඳ සැලට. බෞද්ධ භාවනාව තුළ ස්ථාවරත්වයක් අවශ්‍යයි. ස්ථාවරත්වයකින් තොර ගොඩනැගීමක් නැහැ. එයින් කියවෙන්නේ නැහැ එක තැනක පල්විය යුතුයි, එක තැනක කොටුවිය යුතුයි, එක තැනකට පටුවිය යුතුයි, එකම එක තැනයි නිවැරදි තැන, හරි තැන, ඇත්ත කියන තැන, අනිත් සියල්ල බොරුයි. නැහැ, කොතනක හෝ වේවා ඒ තැන නෙමෙයි වැදගත් වෙන්නේ, උපදේශය නොවේ වැදගත් වෙන්නේ. බෞද්ධ භාවනාව තුළ මේ දැනීමයි. මොන දැනීමද? මේ කාරණා ත්‍රිත්වය පිළිබඳ දැනීම. මේ තමා භාවනාව. ඉන්නේ කොතනද? මොන ඉරියව්වකද ඉන්නේ? සහ කරන්නේ කුමක්ද? දන්නවනම් එතන භාවනාව තිබෙනවා. එතන කොතනක හෝ ඉන්න තැන නොවේ. තමන් දන්නවනම් කොතනද ඉන්නේ කියා, මොන ඉරියව්වද, කරන්නේ කුමක්ද? එතන ඒ මොහොතේ ඉන්නේ භාවනානුයෝගියෙක්, යෝගාවචරයෙක්, ආධ්‍යාත්මික පුද්ගලයෙක්, අවදි වෙන කෙනෙක්, පිබිදෙන කෙනෙක්. භාවනා මධ්‍යස්ථානයක නැතිනම් හැලේක, ගල් ගුහාවක, ගහක් යට, ආධ්‍යාත්මික නිකේතනයක, පලක් නැඳගෙන, පරියංකයක, වජිරාසනයේ, පద్මාසනයේ, ආසනයක කිසියම් භාවනා කමඨහනකට සිත එකඟ කරනවා විය හැකි. නමුත් දන්නේ නැත්නම් මේ මොහොතේ ඉන්නේ කොහෙද, මොන ඉරියව්වේද, කුමක්ද කරන්නේ, එතන භාවනාවක් නැහැ. එම නිසා මේ ඉන්න තැන හෝ ඉරියව්ව හෝ කරන දෙය නොවේ තීරණය කරන්නේ මේ තැනත්තා භාවනානුයෝගියෙක්ද නැත්ද. පැහැදිලිව වටහා ගන්න, ඉන්න තැන ස්ථානය තීරණය කරන්නේ නැහැ භාවනානුයෝගියෙක්ද නැද්ද කියා. ස්ථානයකට බැහැ යෝගියකව නිර්මාණය කරන්න. ගල් ගුහාවකට, කන්දකට, හුදකලාවකට, වනාන්තරයකට, අසපුවකට, ආරණ්‍යයකට, කුටියකට, භාවනා මධ්‍යස්ථානයකට බැහැ භාවනා කරන කෙනෙක්ව මවන්න, නිර්මාණය කරන්න. ඒවා අප්‍රාණිකයි. ඒ තැන්වල ශක්තිය නැති, බොහොම හොඳ ශක්තිය නැති, නමුත් ඒ කිසිම ශක්තියකට බැහැ භාවනානි යෝගීක නිර්මාණය කරන්න. එමෙන්ම ඉරියව්වකටත් බැහැ. කිසිම ඉරියව්වකට බැහැ. ඒ ඉරියව්වට ආවහම ඒ ඉරියව්ව විසින් භාවනානි යෝගීක මවන. ඒ වගේම කිසිම මානසික ක්‍රියාවකටත් බැහැ. පුළුවන් වෙන්නේ එකම එක හැකියාවකටයි. එනම් මේ දැන ගැනීම කියන හැකියාවට පමණයි. දැන ගැනීම, දැන ගැනීමෙන්ම තමා යෝගියෙකු බිහි වෙන්නේ. ඉන්නේ කොතැනද? මේ තමා මූලිකම දැනීම. කොහෙද ඉන්නේ? භාවනා මධ්‍යස්ථාන, මධ්‍යස්ථානයත් මධ්‍යස්ථානයේ පීඩ තැන් තියෙනවා. ඉන්නේ ධර්මශාලාවේ, භාවනා ශාලාවේ. මේ වෙලාවේ ඉන්නේ මොන ඉරියව්වෙද? සහ කුමක්ද කරමින් ඉන්නේ? කල්පනා කරමින්ද ඉන්නේ? කිසියම් දෙයකට සිත එකඟ කරමින්ද ඉන්නේ? ධවන සිත දකිමින්ද ඉන්නේ? ඒ ධවන සිත යලි යලි මෙතනට රැගෙන එමින්ද ඉන්නේ? මේ ගැන දැනගනිමින් නම් සිටින්නේ, අන්න එතන භාවනාව සිදු වෙනවා. එතන භාවනාමය ස්ථානයක්. කොතන වුණත්, මොන ඉරියව්ව වුණත්, කුමක් කරමින් සිටියත්, එක් පැත්තකින් මේ බෞද්ධ භාවනාව හරි සරලයි. මේ සතිපට්ඨාන භාවනාව, අවදිවන භාවනාව, පිබිදෙන භාවනාව, විකසිත වෙන භාවනාව හරිම සරලයි. ඕනෑම කෙනෙකුට කළ හැකි, ඕනෑම තැනක කළ හැකි, ඕනෑම ඉරියව්වක කළ හැකි, ඕනෑම කටයුත්තක් සමග කළ හැකි. ඒ තමා මේ සතිපට්ඨාන භාවනාවේ තිබෙන අතිවිශිෂ්ට ලක්ෂණය. භාවනාව තුළින් යෝගියෙක් හදනවා, භාවනාව තුළින් භාවනා මධ්‍යස්ථානයක් හදනවා. ඉන්න තැන භාවනාව තුළින් භාවනාම ඉරියව්වක් නිර්මාණය කරනවා. සාමාන්‍යයෙන් එය සිදු වෙනවායි කියා හිතන්නේ වෙනත් සම්ප්‍රදායන්වල අනිත් පැත්තට. මුලින් භාවනා මධ්‍යස්ථානයක් තියෙන්න ඕන, ඊළඟට ඉරියව්වක් තියෙන්න ඕන, ඊළඟට ක්‍රමයක් තිබෙන්න ඕන. එබඳු ආශ්‍රමයක, ඒ අනුමත කරන ඉරියව්වක ලැබෙන උපදෙස් මත කිසියම් අභ්‍යාසයක යෙදීමෙන් කාලාන්තරයක් පුරා නිශ්චිත කාලයක් අන්න පසු යෝගියෙක් බිහි වෙනවා. නමුත් මේ සතිපට්ඨාන තාක්ෂණය ඇතුලේ, සතිපට්ඨාන ක්‍රමවේදය තුල එය සිදුවන්නේ අනික් දිසාවට. මුලින්ම භාවනාව. භාවනාව කරනවා නම් එතන ඉන්නේ යෝගියෙක්. යෝගියෙක් ඉඳගෙන භාවනා කරනවා නම් ඒ භාවනානි යෝගියෙක් මුලින්ම ඉඳගෙන භාවනා කරනවා නොවේ. භාවනා කරනවා නම් ඒ කරන මොහොතට ඉන්නේ යෝගියෙක්. ඒ කරන මොහොත, භාවනා කරන මොහොත යෝගියෙකුව බිහි කරනවා. භාවනාවේ ඉරියව්වක් අඳිනවා. මොන ඉරියව්වෙ හිටියා? ඒ ඉන්න තැන භාවනා අසපුවක්, ආශ්‍රමයක්, නිකේතනයක්, මධ්‍යස්ථානයක් වෙනවා. ඒත් පැහැදිලිව තේරුම් ගන්න මේ මාර්ග දෙක. දැන් මෙතන බොහෝ කාලයක් භාවනාවට බැසගත් කාලාන්තරයක්, කිසියම් කාලයක් ඒ මගෙහි අඩුවැඩි වශයෙන් ගමන් කරන පිරිසක් ඉන්නේ. මෙතනදී හෝ වෙන තැනකදී හෝ, ඒ තැන නොවේ වැදගත් වෙන්නේ, මේ ආ දන්න විදිහට මෙතන ඉන්න හැමදෙනාම වගේ මේ ක්ෂේත්‍රයේ කිසියම් දුරකට ගමන් කළ පිරිසක් එම නිසා වටිනවා වටිනවා සොයා ගන්න සෙවිය යුත්තේ කුමක්ද කියා වටිනවා දැනගන්න දැනගත යුත්තේ කුමක්ද කියා තවදුරටත් කාලය නාස්ති කරනවා නම් තැන් හොයන්න ස්ථාන හොයන්න කොහෙ හෝ ඉරියව් හොයන්න හරිම ඉරියව්ව මොකද්ද හොඳම ඉරියව්ව මොකද්ද ක්‍රම හොයන්න මොන අපරාධයක්ද දැන් ඒ ප්‍රමාණවත් කාලේ ඒ සඳහා කැප කළා ඒන් ප්‍රයෝජන ලැබුවා බොහෝ කල්යාණ මිත්‍රයන් හඳුනාගත්තා රට වටේ ලෝකෙ වටේ තැන් හඳුනාගත්තා ක්‍රම හොයාගත්තා ඒ සියලුම මන්සන්දීන් පසු කරමින් දැන් එන්න මෙතනට මෙතනට කියන්නේ මේ සතිපට්ඨාන භාවනාවට සතිපට්ඨාන භාවනාව අහන්නේ නෑ ඔබ ඉන්නේ භාවනා මධ්‍යස්ථානයකද කියා කවදාවත් අහන්නේ නෑ ඔබ ඉන්නේ ආශ්‍රමයකද සෙනසුනකද නැතිනම් කුටියකද ගල් ගුහාවකද කවදාවත් අහන්නේ නෑ එහෙම අහන ක්‍රම තියෙනවා නමුත් මේ සතිපට්ඨාන තාක්ෂණයේ සතිපට්ඨාන විද්‍යාව සතිපට්ඨාන ශාස්ත්‍රය ඊට වඩා බොහෝම වෙනස්. අන් සියලුම ක්‍රමවේදයන්ට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. එම නිසා සතිපට්ඨාන භාවනාව සතිපට්ඨාන මානසිකාරය කවදාවත් අහන්නේ ඔබ භවනා මධ්‍යස්ථානයකදී ඉන්නේ කවදාරි අහලා තියෙනවද මේ ප්‍රශ්නේ ඔබේ සිහිය සතිය ඔබෙන් අහලා තියෙනවද මේ ඔබ ඉන්නේ භවනා මධ්‍යස්ථානයකද ඔබ ඉන්නේ පද්මාසනේද එතනම් ඔබ අර භවනා ක්‍රමේද කරන්නේ මේ ක්‍රමේද නැහැ සතියට ඒව ප්‍රශ්න නොවේ ඒව ප්‍රශ්න තියෙන්නේ අසතියට අසිහියට අසිහියට තමයි ඒ කාරණා ප්‍රශ්න වෙන්නේ අසිහිය තමයි පැහැදිලිව තේරුම් ගන්න මේ සිහි කල්පනාවට ඌව වැදගත් නැහැ සිහි කල්පනාව නැත්නම් තමයි අච්චුවක් අවශ්‍ය වෙන්නේ රේල් පීලි දෙකක් අවශ්‍ය වෙන්නේ සිහි කල්පනාව නැතිනම් රේල් පීලි පීල්ලක යන විට වංගු ප්‍රශ්නයක් නැහැ. හන්දි ප්‍රශ්නයක් නැහැ. පීලි හරියට එනවා. එතකොට ඒ පීල්ල දිගේ යනවා. යන්න ඕනි තැනට යනවා. පීල්ල අපිව ගෙනියන තැනට යනවා. ඉතින් අහන්න තියෙන්නේ මොන පීල්ලද ඉන්නේ? මොන අච්චුවේද ඉන්නේ? හරි අච්චුවේද වැරදි අච්චුවේද? දැන් මුළු ලෝකයේම ගමන් කරන්නේ පීලි උඩ මේ මුළු සසරම දුවන්නේ පීලි උඩ පීලි උඩ සාංසාරික පීලි උඩ දුවන අසීයේ වාහන තමා සාංසාරික සත්වයන් සංසාරේ යන අය කියන්නේ කාටද ඒ සංසාරේ පීලි උඩ දන්නේ නැතුව ඔය දුවන දැනගෙන යන්න පුළුවන් ගමනක් නොවේ සංසාරේ දැනගත්ත ගමන් ගමන ඉවරයි ගමනක් නැහැ ඒ සමස්ත සසරම යන්නේ පීලි උඩ අච්චු ඇතුලේ. හරියට පාන් අච්චුව, කේක් අච්චුව වගේ ඒ අච්චුවක් ඇතුලේ තමයි හැදෙතර දන්නව මොකද්ද එළියට එන්නේ. ඒ අච්චුවේ හැඩයට එන්නේ එළියට. ඉන් එහා දෙයක් නැහැ. ඉතින් මේ පාන් කේක් නිර්මාණය කරනවා කියලා එකක් නැහැ. ඒක නිර්මාණයක් නැහැ. අච්චුවට අනුව එනවා. අච්චුවට යමක් දැම්මහම ඒ අච්චුවේ හැඩයට එනවා. කිසි නිර්මාණයක් නැහැ. අලුත් වීමක් නැහැ. මේ සසර මොනවද අලුත්? අපි හිතනවා අලුත් අලුත් ඇඳුම් මොස්තර එනවා, අලුත් අලුත් ආහාර පාන, චිත්‍රපට, පොතපත, අලුත් ස්ථාන, අලුත් තාක්ෂණය. මේ සියල්ල එක්ක අපි යන්නේ පරණ ගමනක. අලුත් ගමනක නෙවෙයි, ඔය සියල්ලත් එක්ක අපි යන්නේ අර දුක් විඳින ගමනේ. අසහනයටපත් වෙන ගමනේ, මදී කියන ගමනේ, තව ඕන කියන ගමනේ. වෙන ගමනක් නැහැ. බොහෝ චිත්ත ඒකාග්‍ර කරන අභ්‍යාසත් පීලක දුවන කෝච්චයක් වගේ. ඒ හරි පීල්ලට වැටුනහම ඒ අභ්‍යාසයත් එක්ක කිසියම් ගමනක් යන්න පුළුවන්. පීල්ල එක්ක යනවා. ඒ පීල්ලට ගෙනියන්න පුළුවන් දුරක් පීල්ල එක්ක යනවා. ඉතින් ඔක්කොම පීලි තියෙන්නේ මේ සංසාරය ඇතුලේ. සංසාරයෙන් එළියට යන්න පීල්ලක් නැහැ. කිසිම පීල්ලක් නැහැ. එහෙම හදලා සංසාරේ එළියට යන්න පිනුමක් තියෙන්නේ. මහා පිම්මක් පනින්න ඕනේ. මේ පීලි ඉවර වෙන තැනක් තියෙනවා. භවාග්‍ර භවයේ අග එතෙන්ට එක්ක යනවා. ඒ හැම කෝච්චියක්ම ගිහිල්ලා එතනින් නවත්තනවා. කොහොමද එතනින් බහින්න පුළුවන්? එහෙම නැත්නම් ආපහු කැරකිලා කැරකිලා මේ එකම රවුමේ යනවා. අලුත් අලුත් කෝච්චි, අලුත් අලුත් තාක්ෂණයේ අලුත් ඇඳුම්, මේ ඔක්කොමත් එක්ක අර පරණ සතුට අසතුට මේ දෙක මැද තව විවිධ වූ අත්දැකීම් ලැබමින් සැකය, ආඩම්බරය, පාළුව, ඩොම්නස, බිය, ආදරය, තරහ මේ අත්දැකීම් ලැබමින් මොන කෝච්චියේ ගියත් අවසානයේ ලැබලා තියෙන ওই අත්දැකීම් ටික තමයි. මොන දේ එක්කත් කවුරු එක්කත් ඉන් එහා දෙයක් ලැබලා තියෙනවද බලන්න. මොන අලුත් දේ ලැබුණත්, මොන විදිහ අලුත් කෙනෙක් මුණ ගැහුණත්, ඒ යන ගමනේදී ඒ අලුත් දේත් එක්ක අලුත් කෙනත් එක්ක ගිය ගමනේදී අවසාන වශයෙන් ලැබුවේ ලබා තිබෙන්නේ කුමක්දයි ආපසු හැරි බැලුවොත් ওই ටික තමයි. මෙහා දෙයක් නෑ. සතුට ලැබලා තියෙනවා වරින් වර. සතුටින් ඉඳලා තියෙනවා, ආදරයෙන් ඉඳලා තියෙනවා, ආඩම්බරයෙන් ඉඳලා තියෙනවා, ආරක්ෂාව ලැබිලා තිබෙනවා, අවධානය ලැබී තිබෙනවා, අසහනය, පාළුව, තනිකම, තරහ ඇවිත් තියෙනවා, ඊර්ෂ්‍යාව ඇවිත් තියෙනවා. ඒ තවත් ඔය වගේ හැඟීම් ටික. කිසිම අලුත් යමක් අත්දකලා තියෙනවා? අලුත්ම අලුත් යමක් නැහැ. මේ සසරට බැහැ අලුත්ම අලුත් සියයට සියයක් නැඹු අත්දැකීමක් ලබා දෙන්නමක් නිසාද? සසර ඊතරම්ම පැරණි නිසා. සසර තරම් අති පැරණි තවත් දෙයක් නැහැ. ඊතරම්ම වයසට ගිය දෙයක් සංසාරය කියන්නේ නාකි. සසර තරම් නාකි තවත් දෙයක් නැහැ. ඊතරම්ම ජරා ජීර්ණ වූ වියපත්තු තවත් දෙයක් අපිට මුණ ගැහෙන්නේ නැහැ සසර තරම්. ඉතින් එබඳු ජරා ජීර්ණ වූ වියපත්තු වයසට ගිය නාකි සසර කෙසේද අලුත්ම අලුත් යමක් අපට නිර්මාණය කොට දෙන්නේ? එය විය නොහැකි දෙයක්. නමුත් පුළුවන් කියන විශ්වාසය හිතේ තියෙනවා. පුළුවන්. ඒ තමයි මහා රැවටිල්ල මහා මායාව මේ සසරෙට පුළුවන් මේ සසරෙදි පුළුවන් මෙතෙක් කාලයක් අත් නොදුටු අරුම පුදුම වූ යමක් මහා ආශ්චර්යය අතිවිශාල ප්‍රමෝදයක් අත්දකින්න ඒ සිහිනය දකිමින් ඒ මිරිගුව පස්සේ අලුත් අලුත් පීලි උද පරණ ගමනේ යනවා පීලි මාරු කරනවා හන්දියෙන් හන්දියට පීලි මාරු වෙනවා දැන් අපි දන්නවා දැන් අලුත් පීල්ලක අලුත් පාරක නමුත් ඒ රවුම වෙන තමයි එම නිසා සතිපට්ඨානය ඒට වඩා ආත්පසින්ම වෙනස් සතිපට්ඨානෙට ඔය එකක්වත් ප්‍රශ්න නොවේ ඉන්න තැන ඉරියව්ව මොනවද කරන්නේ ඒ කරන දේ හරිද වැරදිද ඒවා ප්‍රශ්න නොවේ නිසා සතිපට්ඨානෙ කිසිවක් ගැන ප්‍රශ්න අහන්නේ නැහැ විභාගයක් තියලා වක්තේරීම් විභාගයක් තියලා නැහැ සතිපට්ඨානෙ අපෙන් අහන එකම එක ප්‍රශ්නය අහන්නේ එක ප්‍රශ්නයයි එනම් ඔබ දන්නවද ඔබ දැනුවත්වද ඉන්නේ කොහේ හිටියත් මේ ඉන්නේ කොහෙද කියලා දැනුවත්වද වටපිටාව පිළිබඳ පරිසරය පිළිබඳ තන පිළිබඳ දැනුවත්වද ඉන්නේ සහ ඉන්න ඉරියව්ව මොකක්ද හිටගෙනද ඉන්නේ ඇවිදින්ද ඉන්නේ හාන්සි වෙලාද වාඩි වෙලාද සතිපට්ඨානෙ කියන්නේ ඔබ හිටගෙන ඉන්නවා නම් වාඩි වෙන්න වාඩි වෙලා ඉන්නවා නම් දුවන්න දුවනවා නම් හාන්සි වෙන්න නැහැ සතිපට්ඨානෙ මේ විකාර කියන්නේ නැහැ නමුත් අහනවා ඔබ දන්නවද දුවන බව දුවමින් නම් ඉන්නේ දන්නවද දුවන බව දන්නවද සිටගෙන සිටින බව දන්නවද ඇලවිලා හාන්සි වෙලා ඉන්න බව සහ දෙවන ප්‍රශ්නය සතිපට්ඨානෙ අහන්නේ ඔබ නිකන් දෙන්නේ වැඩක් කරමින් දෙන්නේ ඇයි ඒ වැඩේ කරන්නේ වෙන වැඩක් නොකර නෑ හැබැයි අහනවා ඔබ දන්නවද ඔබ කුමක්ද කරන්නේ කතා කරමින් නම් ඉන්නේ දන්නවද මේ කතා කරමින් සිටින බව දන්නවද සවන් දෙමින් සිටින බව මේ ප්‍රශ්න තුනට ඔව් කියන්න පුළුවන් නම් ඔව් අන්නේ ඔව් කියන්නේ භාවනානුයෝගීක ඒ ඔව් කීම තුලම එතන භාවනානුයෝගීකු යෝගාවචරේකු බිහි වෙනවා මේ ප්‍රශ්නෙට දෙන්න තියෙන එකම එක උත්තරයයි ඔව් කියන එක විතරයි උත්තර දෙකක් නැහැ ද ලෝකේ අනිත් හැම ප්‍රශ්නයකටම උත්තර දෙකක් දෙන්න පුළුවන්. ඔව්, නෑ, පුළුවන්, බෑ. එහෙමයි, එහෙම නොවේ. නමුත් සතිපට්ඨානෙ අහන මේ ප්‍රශ්න ත්‍රිත්වයට ඔව් කීම විතරයි දෙන්න තියෙන්නේ. ඔව්. දන්නවා. ඇයි නෑ කියන්න බැරි? හිතෙන්න පුළුවන් ඇයි නෑ කියන්න බැරි? දන්නේ නැත්නම් නෑ කියන්න පුළුවන්. මෙතන ඉන්නවා කියලා දන්නේ නැත්නම් මේ ඉන්නේ වාඩි වෙලා කියලා දන්නේ නැත්නම් මොනවා කරනවද කියලා දන්නේ නැත්නම් ඇයි නෑ කියන්න බැරි? නෑ කියන්න බෑ. නෑ කියන්න නම් මේ ප්‍රශ්නේ ඇහෙන්න ඕන ඉස්සෙල්ලා. මේ සිහිය අපෙන් අහන ප්‍රශ්නේ අපිට ඇහෙන්න එපයි මොන උත්තරේ හරි දෙන්න. ඒ ඇසීම තුලම සිහියට සවන් දීම තුලම මේ ඕ කියන්න අවශ්‍ය සුසුකන් ටික සම්පූර්ණ වෙනවා. සිහිය පැමිණුණාද? සිහිය ඉපදුණාද? සතිය හටගත්තද? ඒ හටගත්ත මොහොතේම සතිය සිහිය අවධානය අපව අවදි කරනවා. මේ දෙක එකක්. අවදි වෙනවා. ඇහැරෙනවා. ඇහැරුණාම දන්නවා කොහෙද ඉන්නේ. සමාධි සිටිවිලි සමග කල්පනා එක්ක සිහින දකිමින් ඉන්නේ. ඒ සිහින දකිමින් ඉන්න කෙනා කොහොමද නැහැ කියන්නේ? නැහැ කියන්න දන්නේ නැහනේ. හීනෙන් කොහොමද උත්තර දෙන්නේ? සිහින දකිමින් නින්දක සිටින කෙනෙක්ගෙන් මොන ප්‍රශ්නේ අපි ඇහුවත් ඒවට උත්තර නැහැ. ඔහු කියන්නත් බෑ නැහැ කියන්නත් බෑ. ඉතින් නැහැ කිව්වේ නැති නිසා අපි හිතනවා නම් ආයෙත් එහෙනම් අවදියෙන් ඉන්නේ. මොකද එයා නැහැ කිව්වේ නැහනේ. දන්නේ නැහැ කිව්වේ නැහැ. දන්නේ නැහැ කියන්න දන්නේ නැහැ. එම නිසා ඇත්තේකම එක පිළිතුරයි ඔව් පමණයි. ඔව් කියන්න දැනගන්න. ඔව් කියලා කියන්න දැනගන්න. නොදැන ඔව් කියන්න බෑ. නොදැන නැහැ කියන්නත් බෑ. හැබැයි දැනගත්ත ගමන්ම නැහැ කියෙවෙන්නේ නැහැ. ඒ තමයි මෙතන තියෙන ලස්සනම කාරණය. හැම විටම ධනාත්මකයි, පොසිටිව් සිහිය. ඔව් කියලා තමයි කියන්නේ. ඔව්. මෙසේ මේ සතිපට්ඨානය ඇතුලේ නැතිනම් මේ සතිපට්ඨානය අපව පුබුදවනවා, ඇහැරවනවා, අවදි කරනවා. අවදි වුණාම අපට වටපිටාව ගැනත්, අප ගැනත්, කරන ක්‍රියාව ගැනත් කිසියම් වැටහීමක්, දැක්මක්, එළියක් සහ අවබෝධයක් ලැබෙනවා. මොහොතින් මොහොත දැනගනිමින් සිටීම තමයි සතිපට්ඨානය. මොහොතින් මොහොත දැනගෙන ඉන්නවා. එකපාරක් දැනගෙන මදි. මේ ශාලාවට ඇතුල් වෙනකොටම මේ ශාලාවට ආවා, ශාලාවේ ඉන්නේ කියලා එකපාරක් ඒක ඕකේ කරාට මදි. ඒ එකපාරක් එහෙම හිතුවට මදි. ඊළඟට අමතක වෙනවා. මේක ඊළඟ තප්පරේදී අමතක වෙන දෙයක්. ඊළඟ තප්පරේදී අසිහියේ නිද්‍රාවට වැටෙන්න පුළුවන්. වැටෙනවා. එකපාරක් ඇහැරුණාට මදි. නැවත නැවත අවදි විය යුතුයි. මොහොතින් මොහත අවදි විය යුතුයි. ක්‍රියාවෙන් ක්‍රියාවට පිබිදිය යුතුයි. පුළුවන් නම් මේ කාරණා තුන පිළිබඳ සිහි කල්පනාව පවත්වාගෙන යන්න එතන සිටිනවා විශිෂ්ට යෝගියෙක්. මොන ඇඳුම ඇඳන් හිටියත්, මොන ඉරියව්වක හිටියත්, කොතනක හිටියත්, කුමක් කරමින් සිටියත්, විශිෂ්ට වූ යෝගියෙක්. ඒ විශිෂ්ට වූ යෝගියාට බිහි වෙන්න ඉඩ දෙන්න. බිහි වෙන්න ඉඩ දෙන්න. සතිපට්ඨානයේ එක්තරා විදිහකට ප්‍රසූත ක්‍රියාවක් කරන්න. ඒට ඉඩ දෙන්න. ඉර කරගෙන, තද කරගෙන ඉන්න එපා. විවෘත වෙන්න, අවදි වෙන්න. එහෙම නැති වුණොත් අර පරණ පීලිවල සාංසාරික රස්තියාදුවේ දිගටම යන්න පුළුවන්. ඊළඟට දැන් මේ විශිෂ්ට යෝගියාට තමයි ඉන් එහා ගමන තියෙන්නේ. වෙන කාටවත් නොවේ. අර විශිෂ්ට වූ භාවනාන යෝගියාට. කාටද විශිෂ්ට වූ භාවනාන යෝගියා කියන්නේ? මහා සුදුරැවුලක් වවාගෙන පරියංකේක ඉර කරගෙන නොසෙල්වි ලියාපදිංචි කළ ආශ්‍රමයක භාවනා කියලා ආශ්‍රමයක් කියලා ලියාපදිංචි කරගත්ත තැනක ඉන්න කෙනාට නොවේ. එහෙම තැනක ඉන්නත් පුළුවන්. ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. මේ දැකීම නැතිනම් දැනීම. ඒකත් මහා ලොකු දැනීමක් නොවේ. ඉන්න වටවිටාව පිළිබඳ දැනීම මොන වගේ තැනකද ඉන්නේ? කොයි ඉරියව්වේද ඉන්නේ? මොනවද වෙන්නේ? මොනවද කරන්නේ? මේ හරි සරල කාරණා තුනක්. ඉතාම සරලයි. මේ කාරණා දැනගන්න පොත් අවශ්‍ය නැහැ. අහවල් පොත කියවලා තියෙනවද? ඒ පොතේ අහවල් පරිච්ඡේදය කියවා තියෙනවද? මේ උද්ෘත පාඨ කියවලා තියෙනවද? කතා නැහැ. ඒව අහන්නේ නැහැ. සතිපට්ඨානේ අහන්නේ නැහැ. අසීහිය තමයි ඒව අහන්නේ. මොකක් නිසාද අසීහිය හැම විටම සරණ යන්නේ? අතීත දැනුම. අසීහියට වෙන සරණක් නැහැ. අතීත දැනුම මිස. නිසා හැම සිහිනයක්ම අතීත දැනුමින් එන සිහින. රාත්‍රිය දකින සිහින මොනවා වුණත් අතීත දැනුමින් එන්නේ. අතීත දැනුමට පුළුවන් සිහින පෙන්වීම පමණයි. ලස්සන හිණ පෙන්වන්න පුළුවන් සුරංගනා සිහින හදලා පෙන්වන්න පුළුවන්. නමුත් ඒ සියල්ල අවසාන වශයෙන් සිහිනයක්ම පමණයි. අතීතයේ පෙන්වන සිහින දකිමින් සිටීම එකක්. වර්තමානයේ පිළිබඳ දැනුවත් වීම තවත් දෙයක්. භාවනා යෝගියෙක් වෙලා භාවනා කරනව නෙවෙයි. භාවනා කිරීම තුළින් එතන යෝගියෙක් බිහි වෙනවා. එපමණයි. සම්මුලින් යෝගියෙක් වෙන්න එපා. එහෙම වෙන්න බෑ. මුලින් අර සුසුකම මේ සුසුකම අර හැඩේ මේ හැඩේ ඒ සියල්ල සම්පූර්ණ කරගෙන සියල්ල සම්පූර්ණ වූ පසු කළ හැකි දෙයකට නොවේ භාවනාව. කියන්නේ භාවනාව විසින් ඔබ සුදුසුකම් ලැබූ කෙනෙක් බවට පත් කරන ඔබ භාවනාව ඔබ පරිපූර්ණ කෙනෙක් කරන. අප හැම දිනම එම නිසා මේ බොහෝම ලස්සන ගමනක්. අකින් නොවේ මුලින් පටන් ගන්න. මුලින් පටන් ගත්තොත් හරි ලස්සන ගමනක් යන්න පුළුවන්. විශිෂ්ට යෝගියා කියන්නේ කාටද? ඒ ගැන පැහැදිලි වටපිටාව ඉන්න වටපිටාව පිළිබඳ දැනීමක් තිබෙනවා නම් ඉන්න ඉරියව්ව සහ කරන දේ. ඒ දන්නේ අතිවිශිෂ්ට යෝගියෙක් පමණයි. මේ යෝගියා කියන කෙනාට ලස්සන අර්ථකථනයක් සතිපට්ඨානය දෙනවා. අර සම්ප්‍රදායික ගතානුගතික පෞරාණික ඒ කටු සටහන නොවේ. ඊටදී බොහොම ලස්සන බොහොම විවෘත ප්‍රසන්න ප්‍රායෝගික චිත්‍රණයක්. දැන් මේ යෝගියාට තමයි ඊහා ගමන තියෙන්නේ. දැන් මේ අවසානේ නෝයි, මේ තමයි ආරම්භය. ඔය කාරණා දැනගැනීම තමයි ආරම්භය. ඇත්තට මේ කාරණා දැනගන්න පුළුවන් ඕනෑම තැනකදී. ඕනෑම ඉරියව්වක ඕනෑම වැඩක් එක්ක. ඒ ගමනට සුදුස්සෙක් වෙනවා. ඒ පදන මෙතන සතිපට්ඨාන කියන්නේ පට්ඨාන කියන්නේ පදනම. දැන් මේ සිහියේ පදනම වැටිලා තියෙනවා. හොඳ අත්තිවාරමක්. එහෙම නැත්නම් මේක ලිස්සලා යනවා, නාය යනවා. නාය යන පොළවක ගොඩනැගීමක් නැහැනේ. අසිහිය උඩ මොනවත් ගොඩනගන්න බෑ. අසිහිය උඩ සිහිය උඩ කොච්චර දේවල් හදන්න පුළුවන්. හැබැයි අසිහිය උඩ නිින්ද ඇතුලේ සිහිනයක් මත මොනවද ගොඩනගන්න පුළුවන්? සිහින මාලිගාව පමණයි. කිසිම ආධ්‍යාත්මික මන්දිරයක් ඒ මත ගොඩනගන්නේ නැහැ. අසිහිය මත. අර්ථේ පරිසමාප්තාර්ථයෙන්ම යෝගියෙකු වෙන්න. ඒ ක්ෂණික පරිවර්තනයක්. අවුරුදු ගානක ආත්ම ගානක නොවේ. ඒ ක්ෂණික පරිවර්තනයක්. ඒ පරිවර්තනයේ ඕනෑම කෙනෙකුට කරගන්න පුළුවන් ඕනෑම තැනකදී ඕනෑම ඉරියව්වක මොන ඇඳුම ඇඳගෙන වුණත් ඒ දන්නේ තමන් පමණයි. තමන් පමණයි. දැනගන්න දෙන්නේ එකම එක දෙයයි, තමන් යෝගියෙක් කියන බව. යෝගියෙකු නොවේ කියලා දැනගන්න බැහැ. හැබැයි හිතන් ඉන්න පුළුවන් යෝගියෙක් කියලා. ඒ සිතාගෙන සිටීම එකක්, යෝගියෙකු වීම තව එකක්. එතකොට සැබෑ යෝගියෙකු කවදාවත් හිතන්නේ නැහැ මම යෝගියෙක් කියලා. ඒක හිතන්න දෙයක් නැහැ. සිටීම එකක්, යෝගියෙකු වීම තව දෙයක්. හරියට කිසිම රහතන් වහන්සේ නමක් හිතන්නේ නැහැ මම රහත් කියලා. කිසිම නිදහස්සුණු කෙනෙක්, විමුක්තිය ලැබෝ කෙනෙක් කුට සිටීමේ අවශ්‍යතාවයක් නැහැ මම නිදහස්, මම විමුක්තිය ලැබුව කියලා. ඒ සිටිවිල්ල තුලම හිර වෙනවා. ඒ හිතන්නේ ගිය ගමන් එතන කොටු වෙනවා. ඒ සිටිවිල්ල හිරගයක් වෙනවා. ඒ සිටිවිල්ල ඇතුලේ ඉන්න පුළුවන්. ඒ සිටිවිල්ල ඇතුලේ ඉන්න අය තමයි එහෙම නැහැ කියලා කවුරු හරි කිව්වොත් වාද කරන්න යන්නේ, රණ්ඩු වෙන්න යන්නේ, තර්ක කරන්න යන්නේ, ගහගන්න යන්නේ. හැබැයි එහෙම හිතෙන්නේ නැත්නම් කවුරු මොනවක් කිව්වත් රිදෙන්නේ නැහැ. රිදෙන්න එපයි වාද කරන්න, තර්ක කරන්න, ගහගන්න, බැනගන්න. ඉතින් ඔබ එහෙම හිතාගෙන නැත්නම් කවුරු මොනවක් කිව්වත්, ඔබ එහෙම කිව්වත්, එහෙම කෙනෙක් නොවේ කිව්වත් කිසි ප්‍රශ්නයක් නැහැ නේ. එහෙම කිව්වා කියලා සතුටක් එන්නේත් නැහැ. එහෙම නොවේ කිව්වා කියලා දුකක් එන්නේත් නැහැ. ඒ දුකයි සැපයි දෙකම එන්නේ එහෙම හිතාගෙන හිටියොත්. කිසියම් ආකාරයකට අප අප ගැන හිතාගෙන ඉන්නවද ඒ සිටිවිල්ලට පුළුවන් අපව සතුටු කරන්නත් අසතුටටපත් කරන්නත්. සමාජයේ අපේ මේ සිටිවිල්ල පිළිගන්නවා නම් අන්න අපිට හරි සතුටුයි. සමාජයේ සිටිවිල්ල ප්‍රතික්ෂේප කරනකොට අපිට රිදෙනවා, දුකයි, අඬනවා, තරහ ගන්නවා. මේ සමාජයට අපව පිළිගන්නත් බෑ, ප්‍රතික්ෂේප කරන්නත් බෑ. අපි සිටිවිල්ලක නොවේ නම් ඉන්නේ මොනම ආකාරයකවත් සිටිවිල්ලක් ඇතුලේ නොවේ නම් ඉන්නේ කාටවත් කිසිම දෙයක් කරන්න බෑ. ප්‍රශංසා කරලා කරන්නත් බෑ. වැඳලා පුදලා පඳුරු දීලා මොනවත් කරන්නත් බෑ. ප්‍රතික්ෂේප කරලා බැනලා විවේචනය කරලා දෙයක්වත් නැහැ. මේ කාරණේ තේරුම් ගන්න පැහැදිලිව මේ සිටිවිල්ලක් ඇතුලේ නොසිටීමයි සිටිවිලි නැතුව සිටීමයි කියන්නේ දෙකක්. දැන් මෙතන කියන්නේ සිටිවිලි නැතුව ඉඳීමක් ගැන නෙවෙයි. ඒට උත්සාහ කරන්න එපා. සිටිවිලි නැතුව ඉන්නක නෙවෙයි. සිටිවිලි ඇතුලේ ඉඳ යන්න එපා. සිටිවිල්ලක් හදාගෙන මම මෙහෙමයි කියන සිටිවිල්ල හදාගෙන ඒ සිටිවිල්ල ඇතුලේ ජීවත් වීම තමයි සියලුම ප්‍රශ්නවලට හේතුව. මොකද අපිටම අපිව විශ්වාස නැහැ. මේ සිටිවිලි ඇතුලේ ඉන්න ගියාම වෙන මූලිකම ප්‍රශ්නේ තමයි කොහොම හිතන් හිටියත් අපි ගැන ඒක ගැන අපිටම නිශ්චිත නැහැ. මොකද සිටිවිලි කියන ඒවා නිශ්චිත දේවල් නෙවෙයි. ඒ අපිටම අපිව සුව නැහැ. අපිටම අපිව සැකයි. ඒක තමයි මූලිකම ප්‍රශ්නේ. සිටිවිල්ලක් හදාගෙන තමන් ගැන කිසියම් ආකාරයකට හිතාගෙන ඉන්න යන කෙනාට ආත්ම විශ්වාසයක් නැහැ. සිටිවිල්ලකට මේ ආත්ම විශ්වාසය දෙන්න. ඒට අත්දැකීම අවශ්‍යයි. ඉතින් අවිනිශ්චිතයි. බයෙන් ඉන්න වෙන්නේ. හිතාගෙන ඉන්න කෙනා ඉන්නේ බයෙන්. ඊළඟට අනිත්‍යය පිළිගනීද? අනිත්‍යයට කොහොමද පිළිගන්නවන්නේ? ඔප්පු කරන්නේ කොහොමද? දැන් වෙනම ව්‍යාපෘතියක් හදන්න වෙනවා අනිත්‍යයට ඒක ඔප්පු කරන්න. මම මෙහෙම කෙනෙක් කියලා අනිත්‍යයට ඔප්පු කරන්න වෙනම ව්‍යාපෘතියක් අවශ්‍ය වෙනවා. මොන ව්‍යාපෘතිය දැම්මත් ඒ අනිත්‍යය ඔළුවට ඒක 100ට 100ක් නම් ඔප්පු කරන්න බෑ. ඒ හැම තැනම ගැටුම. මෙතන පළඳින්න පදක් ගන්නෑ. මේ නමක් ගහලා මේ තනතුර ගහලා පදක්කමක් පළඳගෙන ඉන්න දෙයක් නෑ. දැනීමක් පමණයි තිබෙන්නේ. දැනීමක් දැනුමක් නොවේ. දැනුමක් නොවේ. ඊයේ පෙරේද දැනගත් මේ මොහොතේ දැන ගැනීමක් පමණයි. බලන්න මේ තියෙන ලස්සන භාවනාන යෝගී කියන සිටිවිල්ල නෑ. හැබැයි ලස්සන භාවනාවක් එතන තියෙනවා. ඒ භවනාව ඉන්න තැන ලස්සන කරනවා. කොතන හිටිය දැන්වීම් ගහල නෙවෙයි. භවනා මධ්‍යස්ථානයක් අසපුවක් ආශ්‍රමයක් කියලා දැන්වීම් ගහල නෙවෙයි. ඉරියව්ව භවනාමේ ඉරියව්වක් කරනවා. කවර ඉරියව්වක හිටියා ඉරියව්ව භවනාමේ ඉරියව්වක් කරනවා. දැන් භවනාමේ ඉරියව්වක් කියෝ ගමන්ම අපේ ඔළුවට එන්නේ එකම එක ඉරියව්වයි. බලන්න කතරම් පටුද කියා අප කොච්චර අතීතයකද ජීවත් වෙන්නේ. බුදුහාඳුරෝ පහළ වෙන්නත් එහා අතීතේ. මොකද බුදුහාඳුරෝ මේ ඔක්කොම වෙනස් කරා. අලුත් අර්ථකථන දුන්නා. හැබැයි අලුත් අර්ථකථන මොනව අපි ඔළුවෙන් දැනගෙන හිටියත් අපි යලි යලිත් යලි යලිත් අනුගත වෙන්නේ අර ප්‍රාග් බෞද්ධ ගල්යුගේට. මම භාවනාන් යෝගී කියා සිතන මොහොතේම භාවනාව ඉවර වෙනවා. දැන් තියෙන සිතීමක් මවා ගැනීමක් උපකල්පනය කිරීමක් කතන්දර හදා ගැනීමක් පදක්කම් පැලඳීමක් මුළු පෑම එහෙම හිතේ ඉන්න පුළුවන්. කරන භාවනාවක් නෑ. සිතීමෙන් තොර දැන ගැනීම. සිතීම අයිති අතීතයට දැන ගැනීම වර්තමානයේ ක්‍රියාවක්. සිතීම නැමැති පීල්ලෙන් පනින්න දැන ගැනීම නැමැති පිම්මට ඒ පිම්ම පනින්න. පීලි නෑ සසරින් එතෙර වෙන්න. කවුරුත් පීල්ලක් හදලා නෑ මෙන්න මේ පීල්ල ගියාම සසරින් එතෙර වෙන්න පුළුවන් මේ පීල්ලට වැටුනොත් නෑ. එහෙම නැති ඒක සසරම තමයි. මේක පීඩි වලින් සම්බන්ධ කරලා තියෙනවා නම් ඒ සංසාරෙමනේ. මේ ලෞකික ලෝකෝත්තර දෙක අතර පීල්ලක් තියෙනවා නේ ඒ සසරම තමයි. මෙතන තියෙන්නේ පිම්මා. මේක තේරුම් ගත්තද එතනින් පණින්න ඕනේ පිම්මා. ඒක භෞතික පිම්මක් නොවේයි ආධ්‍යාත්මික පිම්මක්. ඒ සතිපට්ඨානය නැමැති පිම්ම. දැන් භාවනාවට සුදුසුයි. ඒ කාරණා දෙක තුන දන්නවනම් භාවනා කරන්න සුදුස්සෙක්. ඉන්න තැන දන්නවා. එතනදී දැන් ඊළඟට මොකද්ද කරන්න තියෙන භාවනාව? ඉන්නේ කොතනද කියලා දන්නවා. දේ ඉන්න තැන ස්වභාවය මෙනෙහි කරන්න පුළුවන්. කොයි වගේ තැනකද ඉන්නද? ඉන්න තැන දන්නවා. ඒ නමක්නේ අපි කියන්නේ මෙතන මේ ශාලාව ඇතුලේ. ගෙදර පාරේ ටවුන් එකේ නමක් කියන්න පුළුවන්. ඒක ඇත්ත. ඒක වචනයක් නේ. ඒතර වචනේ නොවේනේ තැන කියන්නේ. ඉන්න තැන ස්වභාවය මොකද්ද? අන්න බලන්න මෙනෙහි කරන්න. ඒ තමා ඊළඟ පියවර. ශබ්ද ඇහෙනවා. කොනම තැනකට ගියාම ශබ්ද ඇහෙනවනේ. ශබ්ද තියෙන තැනකයි ඉන්නේ. මොන වගේ ශබ්ද තියෙන තැනක්ද? ඒ තියෙන ශබ්ද අපිට නම් කරන්න පුළුවන්. කුරුල්ලෝ කෑ ගහනවා, වාහන හඬ ඇහෙනවා, කහිනවා ඇහෙනවා, දොරවල් අරිනවා වාහනවා ඇහෙනවා, ඇවිදිනවා ඇහෙනවා. සහ තව බොහෝ ශබ්ද නම් කරන්න පුළුවන්. ඒතර මේවා ඇහෙනවා, නැහිලා යනවා, අලුතෙන් හඬක් ඇහෙනවා, නැහිලා යනවා. වෙනස් වෙන තැනකයි ඉන්නේ. අන්න පේනවා. ඒක බැලුවහම පේනවා. බැලුවේ නැත්තම් පේන්නේ නැහැ. බැලුවේ නැත්තම් අපි අර නම කිය කිය එකම තැනක ඉන්නේ කියලා අපි නමක් දුන්නාම ඒක නෙවෙන්නේ. නමක් දීපු ගමන් නවතිනවා. ත්‍රාවි උදේ කීයට හරි මෙහාට ආව නම් ආනිල්ලඹට ආව යන කල්ම ඉන්නේ නිල්ලඹ කියලා අපි හිතන් ඉන්නේ. ඒක වචනයක්. ඒක සම්මුතියට ඇත්ත. නමුත් යථාර්ථයට බොරුවක්. මොකද යථාර්ථයට වඩා වෙනස්. එතන යථාර්ථයේ දිහා බැලීමක් ඊළඟට කරනවා. ඒකට දැන් සුදුස්සේ. මොකද යා දන්නවනේ ඉන්න තැන. ඉන්න තැන දන්නේ නැති කෙනාට ඉන්න තැන පිළිබඳ යථාර්ථය අවබෝධ වීමක් නැහැ. කරගන්න බෑ. එතන වෙනස් වෙන තැනකයි ඉන්නේ. කොතනක හිටියා? කොතනක හිටියත් ඒ තැන කුමක්ද මොන වගේද කියලා බැලුවොත් අනිවාර්යයෙන්ම අවබෝධ වෙන කාරණයක් තමයි වෙනස් වෙන තැනක සිටින බව. නොවෙනස් වෙන, ස්ථිර, සදාකාලික, නොනැසෙන තැනක නම් නොවේ. මහා කළුගලක් උඩ හිටියත්, අහසේ හිටියත්, දියේ හිටියත්, පොළවේ හිටියත්, පොළව ඇතුලේ හිටියත්, ඒ ඇහෙන ශබ්ද වලින්ම ඒක පේනවා. හැම ශබ්දයක්ම කියනවා ඔබ සිටින්නේ පෙරලෙන තැනක, වෙනස් වෙන තැනක. හැම සීතලක්ම රසණයක්ම කියනවා. ශබ්ද විතරක් නෙමෙයි දැනෙන සීතල රසණෙත් කියනවා. ඒ සංසුන් බව කලබල එහෙම සංසුන්තාවයක් මෙහෙම කලබලයක්ම කියනවා නොවෙනස් වෙන තැනක නම් නොවේ ඉන්නේ කිසියම් තැනකට අප යන්නේ එතන හොඳයි කියා හිතාගෙන දැන් මෙතෙන්ට අදාවේ මෙතන හොඳයි කියා හිතාගෙන මොනවටද භවනාවට ඇයි මෙතන හොඳයි කියලා හිතුවේ මෙතන නිස්සද්දයි කලබල නැහැ නිවිසන සිල්ල වැඩ වෙන්නේ දැන් මේ වගේ කරුණු කාරණා ගණනාවක් උඩ මේ තමයි සංකල්ප සිටි මේ සිටිවිලි ඇත්තයි කියලා බාර අරගෙන නමුත් මෙතන උදේ පැමිණුණු මොහොතේ තිබුණු වටපිටාව නොවේ දැන් තියෙන්නේ හැම දෙයක්ම වෙනස් වෙලා ඇහෙන ශබ්ද වෙනස් වෙලා දැනෙන සීතල රසනේ වෙනස් වෙලා සංසුන්තාවයේ වෙනස් වෙලා මොනවද වෙනස් වෙලා නැත්තේ එළිය වෙලා පිරිස වැඩි වෙලා දැන් හොඳයි කියා අපි කිසියම් පරිසර සාධක ටිකක් තෝරාගෙන මෙන්න මේ පරිසර සාධක තියෙනවා නම් එතන හොඳයි මොනවට හරි ගෙයක් හදන්න හරි ව්‍යාපාරයක් කරන්න හෝ පැලයක් හිටවන්න හෝ කොහොම හරි මොනම දෙයකට හෝ ආධ්‍යාත්මික ගමනට හෝ ඒ පරිසර සාධක ටිකක් හඳුනාගෙන ඒ කාර්යයට උචිත අපි තැනක් තෝරගන්නවා මෙන්න මේ තැන හොඳයි මේ පරිසර සාධක තියෙනවා දැන් ඒ තීරණයට එනකොට නොදැනුවත්වම අප බෑගන්න සැඟවුණු නිගමනයක් තිබෙනවා මේවා ස්ථිරයි ওই පරිසර සාධක ස්ථිරයි ඒ ගයක් හදන ඉඩමක් තෝරගන්නකොට අපි බලන පරිසර සාධක අපි හිතනවා මේක ස්ථිරයි මුල් කල තියෙන දවසෙත් ඒවා හිම්ම තියේයි අත්තිවාරම දාන කොටත් තියේයි බිත්ති මදිනකොට වහලේ පදිංචි වෙනකොට පදිංචි වෙලා අවුරුදු 50ක් තියේයි කියලා මේ ඔක්කොම වෙනස් වෙනවා කියලා හිතුනොත් කොතනකවත් ගයක් හදන්න බෑ ඒ අපි හොයලා නම් ගයක් හදන්න බෑ මේ සුසුකම් තියෙන්න ඕන කියලා ස්ථිරයි කියන අදහසක් සහ විශ්වාසයක් නොදැනුවත්වම ගොඩනැගෙන. දැන් විශ්වාසය ඇතුලේ ජීවත් වෙනවා. අර ගේ ඇතුලේ නෙවෙයි ඉන්නේ විශ්වාසය ඇතුලේ ඉන්නවා. වටපිටාව සම්පූර්ණයෙන් වෙනස් වෙලා. ගේ ඇතුළත් වෙනස් වෙලා. අහසත් වෙනස් වෙලා, පොළවත් වෙනස් වෙලා, වතුරත් වෙනස් වෙලා මේ අවට ජීවත් වෙන අයත් වෙනස් වෙනවා ඒ සියලුම දෙනා වෙනස් වුණත් අර ඉදම ගන්නකොට ඇති කරගත්ත සංකල්ප ටිකක් තියෙනවා මේ සංකල්ප එහෙම හිතේ තියන් ඉන්නවා ඒව වෙනස් කරගන්නේ නැහැ ඒ සංකල්පයක් ඇතුලේ ජීවත් වෙන්න පුළුවන් ඒ නිසා දහම කියනවා අපි ජීවත් වෙන්නේ ගෙවල් ඇතුලේ නෙමෙයි සංකල්ප ඇතුලේ ගේ කියන සංකල්පය ඇතුලේ මේ අහවල් නගරයේ කියන සංකල්පය ඇතුලේ ඉන්නේ ඒ නගරය ඇතුලේ නෙවෙයි සංකල්පයක් ඇතුලේ ඉන්න කල වටේ වෙනස් වෙනේව පේන්නේ නැහැ මක් නිසාද සංකල්පයක් කියන්නේ බිත්තරයක් වගේ දෙයක් ඒතර බිත්තර කටුවක් ඇතුලේ ඉන්න ජීවියාට බාහිර වෙන සියුම් වෙනස්කම් තේරෙන්නේ නැහැ ලොකු වෙනසක් ආවොත් තේරෙයි නමුත් සියුම් වෙනස්කම් තේරෙන්නේ නැහැ මොහොතින් මොහොත සිදුවන සිතවිලි නැමැති බිත්තර කටු ඇතුලේ ජීවත් වෙන සත්වයාටයි සාංසාරික සත්වයා කියන්නේ. මේ බිත්තර කටුව තමයි ඇත්ත. ඒ තමයි ලෝකේ, තමයි විශ්වය, ඒ තමයි ඉරහඳ. වෙන ලෝකයක් නැහැ, වෙන විශ්වයක් නැහැ, වෙන ඉරහඳක් නැහැ, වෙන ඇත්තකුත් නැහැ. සතිපට්ඨානය කරන්නේ මොකද්ද මේ බිත්තර කටුව පුපුරවලා දාන මේ තමයි පළවෙනි පරිණාමය යෝගියෙක් එළියට එන්නේ එතනින්. මේ තමා බිහිවීම, ප්‍රසූතිය. සිතිවිලි නැති කිරීම නොවේ. මේක පටලවා ගන්න එපා. සිතිවිලි නැති කිරීම නොවේ, සිතිවිලි තුල ජීවත් වීම අත්හරින්න. සංකල්ප තිබුණාද? මේක ගයක් කියන සංකල්පෙ තිබුණාද? මේ මහනුවරු දිස්ත්‍රික්ක කියන සංකල්ප, මේ නිල්ලඹ කියන ගම, ඒව සංකල්ප, ඒව වෙනස් කරන්න ඕනේ නැහැ. ඒවට වෙන නම් දාන්න ඕනේ නැහැ. මම නම දැම්මත් අවසාන වශයෙන් සංකල්පයක්. හැබැයි සංකල්පය ඇතුලේ ජීවත් වීම අත්හරින්න. පුපුරවල දාන්න. පුපුරන්නේ නැතුව එළියට එන්න බෑ. හැබැයි අපි බයයි. හරිම බයයි මේ බිත්තර කටුව පුපුරවගෙන එළියට එන්න. එපමණටම අපි අහිංසකයි, අසරණයි. අපිම හිතාගත්ත, අපිම හදාගත්ත මේ සිතිවිලි සංකල්ප ඇතුලේ අපි හිතන ලොකු ආරක්ෂාවක් ලැබෙනවා. අපි සුරක්ෂිතයි. මේ බිත්තර කටුවට පුළුවන් අපිව පරිස්සම් කරන්න. එහෙම හිතාගෙන ආලෝකය නොදැක, ලස්සන නොදැක, නිදහස බුක්ති නොවිඳ පුංචි ජීවියෙක් විදිහට ඉන්න පුළුවන්. එහෙම තමයි මහ ලොකු දේවල් කතා කරාට අපි ඉන්නේ එහෙම. සතිපට්ඨානේ ගහනවා ගැම් පහර දෙනවා, මේක කැඩිලා යන්න කුඩු වෙලා යන්න. දෙවිනක වෙනස් වෙනවා. ඉතින් මුලින්ම පේන්නේ දැන් එහෙම එළියට ආම් පේන්නේ මේ හිතන් හිටිය ලෝකෙ නෙවෙයි, ඒක වෙනස් වෙනවා. උදේ ආපු තැන නෙවෙයි මෙතන, දැන් වෙනස් වෙලා. ඒක හොඳද නරකද, හොඳ පැත්තටද වෙනස් වෙන්නේ, නරක පැත්තටද වෙනස් වෙන්නේ, ඒව වෙනම කාරණා. වැදගත්ම සාධකයේ තමයි වෙනස් වෙනවා. ඒ වැදගත්ම ලක්ෂණේ තමයි මේ හැම එකක්ම වෙනස් වෙනවා මේ පරිසරය. නමුත් අපි දැන් මුලින් ලස්සන චිත්‍රයක් අඳගත්තනේ කිසියම් පරිසරයක් පිළිබඳ. ඒ නිසානේ අපි එතන පැලුණේ ගිහිල්ලා. අපි යමක් පැල කරේ, ගයක් හැදුවේ, භාවනාවට ආවේ. දැන් ඒ චිත්‍රයයි යථාර්ථයයි අතර තියෙන පරතරයක්. මේ චිත්‍රයේ කෙලින්ම සමපාත වෙන්නේ යථාර්ථයට දැන් 100%. ඒ අපේ සිතවිල්ල නැමැති අච්චුවට දැන් යථාර්ථය දාන්න බෑ. යථාර්ථය වෙනස් වෙලා. ඒ හැඩේ වෙනස්, ප්‍රමාණය වෙනස්. දැන් ඔන්න ගැටෙනවා. ඕනෑම තැනකදී සිදුවන දේ ගැටෙනවා ඊළඟට. අපි දොස් කියනවා. රැවටුණා කියනවා. දන්නවනම් එතෙන්ට යන්නේ නැහැ, එතෙන්ට ඉන්නේ නැහැ, මෙතන හදන්නේ. වෙනස් නොවන තැනක් නෑ. මුණ ගැහිලා තිබෙනවාද ජීවිතේ එදා මෙදා තුර? යම් තාක් කල් ජීවත් වුණාද, යම් තාක් තැන් හඳුනාගත්තද, දැනගත්තද, පදිංචි වෙලා හිටියද, වාසය කරාද, අතුටුවද? වෙනස් නොවන තැනක්, වෙනස් නොවන පරිසරයක්, වෙනස් නොවන වටපිටාවක්, වෙනස් නොවන පුද්ගලයන්. ඈත අතීතයේ කිසියම් දවසක තැනක් පිළිබඳ හදාගත්ත සිතිවිල්ල තාමත් ඇරලා නැත්නම්, ඒ සිතිවිල්ල අල්ලගෙන ඒක ඇතුලේ නම් ඉන්නේ, මේ හැම වෙනස් වීමක් එක්කම ගැටෙනවා, හැප්පෙනවා. මේ දෙක එකට යන්නේ නැහැ. සිතිවිල්ලයි යථාර්ථය එකට යන්නේ නැහැ. ගැටෙනවා. අපිට රිදෙනවා. යථාර්ථයට රිදෙන්නේ නැහැ. රිදෙන්නේ අපිට. යථාර්ථය අඬන්නේ නැහැ. අඬන්නේ ඔබයි මමයි. යථාර්ථය හූල්ලන්නේ නැහැ. යථාර්ථයට හෘදයාබාධ හැදෙන්නේ හැදෙන්නේ අපිට. යථාර්ථය අපි දිහානුකම්පාවෙන් බලන් ඉන්නවා. ඇයි මේ මොඩින්ට තේරෙන්නේ නැත්තේ මම වෙනස් වෙන බව? යථාර්ථය අපෙන් අහනවා ඇති. ඇයි මොඩියෝ ඔබට තේරෙන්නේ නැත්තේ මම වෙනස් වෙනවා කියලා? පේන්නේ නැද්ද? අපිට පේන්නේත් නැහැ, අපිට ඇහෙන්නේත් නැහැ. අපි අන්ධයි, අපි බහිරි. අපි අන්ධයි බහිරි හින්දා අපිට යථාර්ථයත් එක්ක කතාවකුත් නැහැ. අපි ගොළුයි. තේ ප්‍රතිපලයේ දුක වේදනා. මේ වෙනස් වීම නිසා නොවේ දුක එන්නේ. එහෙම කියන්න පුළුවන්, වෙනස් වීම නිසායි දුක එන්නේ. වෙනස් වීම නිසා නොවේ දුක එන්නේ. පැහැදිලිනේ කොහොමද දුක ඇති වෙන්නේ කියලා? වේදනාව රිදෙන්නේ කොහොමද? වෙනස් වීම නොදැකීම නිසා. වෙනස් වීම වටහා නොගැනීම නිසා, වෙනස් වීම නොපිළිගැනීම නිසායි දුක එන්නේ. ඒක දුක ඇති වෙන හැටි අපිට පේනවා. මේ මේ විශිෂ්ට යෝගියාට, අති විශිෂ්ට යෝගියාට තමයි දුක ඇති වෙන හැටි පේන්නේ. දුක ඇති වෙන හැටි දැනගන්න පුළුවන් වෙන්නේ. ඉන් එහා අපි දුක ඇති වෙන හැටි කියනවාද? ඒ අපි කියන්නේ ඔළුවෙන්, මොළයෙන්, දැනුමින්, වචන වලින්, තර්කයෙන්. දැක නොවේ, අවබෝධ කරගෙන නොවේ. අපි හදාගත්ත සිතිවිල්ලකට අනුව කිසිම දෙයක් නොපවතින බව දැක්කොත් ඒ පවතින ආකාරයට අනුව අපිට සිතිවිලි හදාගන්න පුළුවන්. යමක් පවතින්නේ කොහොමද? ඒ විදිහට හිතනවා. ඒ හිතීම අති විශිෂ්ට චින්තනයක්. ඒක වෙනම වෙනම මානික, වෙනම තලයක, වෙනම දර්ශනයක සිදුවන සිතීම. දැන් අපි හිතන්නේ කොයි විදිහටද බලන්නේ? අපිට ඕනේ විදිහට යමක් තිබිය යුතුයි කියලාද හිතන්නේ? යමක් තිබෙන ආකාරයට අනුව අපි හිතනවද? හිතන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙන බව මෙන්න මේ විශිෂ්ට වූ යෝගියාට පේනවා. හිතන්න පුළුවන් ආකාර දෙකක් තිබෙනවා. එක විදිහකට හිතුවොත් නම් මහ ගැටුමක්, මහ දුකක්, මහ අසහනයක්, කෙලවරක් නැති ප්‍රශ්න විසඳලා ඉවර වෙන්නේත් නැහැ. හිතනවා පුළුවන් කියලා එකක් විසඳලා ඉවර වෙනකොට ඒකේ අතුරු ප්‍රශ්න රාශියක් අද තියෙන ප්‍රශ්න අරන් බලන්න. අපිට අද අපිට තියෙනවානේ ප්‍රශ්න. ගෙදර ප්‍රශ්න තියෙනවා, පවුලේ ප්‍රශ්න තියෙනවා, වෘත්තියේ ප්‍රශ්න තියෙනවා, රටේ ප්‍රශ්න, ලෝකේ ප්‍රශ්න, පරිසරයේ ප්‍රශ්න, මේ ඔක්කොම ප්‍රශ්න, මහා ප්‍රශ්න. මේ සියලුම ප්‍රශ්න අතීතයේ තිබුණු ප්‍රශ්නවල අතුරු ප්‍රශ්න. ඒවා විසඳන්න ගිහිල්ලා ඒවට දුීපු විසඳුම් නිසා ඇති වුණු අතුරු ප්‍රශ්න. රාද තියෙන ওই ප්‍රශ්න අපි අතුරු ප්‍රශ්න කියලා දන්නේ නැතුව ඒව මූලික ප්‍රශ්න විදියට අරගෙන ඒවට දෙන විසඳුම් නිසා හෙට තවත් අතුරු ප්‍රශ්න එනවා. දැන් මෙහෙම මුලට ගියොත් අතුරු ප්‍රශ්නයක අතුරු ප්‍රශ්නයක අතුරු ප්‍රශ්නයක අතුරු ප්‍රශ්නයක අතුරු ප්‍රශ්නයක් හම්බ වෙනවා මිසක් මුල්ම ප්‍රශ්නේ මොකද්ද කියලා හොයාගන්න බෑ. අගම ප්‍රශ්නේ මොකද්ද කියලා දන්නේත් නෑ. කවදා හරි දවසක තිබුණු අතුරු ප්‍රශ්නයකට දීපු විසඳුමක් නිසා ඇති වුණු තවත් අතුරු ප්‍රශ්නයකට ආයෙ දීපු විසඳුමක් නිසා ආයෙත් ඉපදුණු අතුරු ප්‍රශ්නයක අතුරු ප්‍රශ්නයක අතුරු ප්‍රශ්නයක අතුරු ප්‍රශ්නයක ප්‍රතිඵලයක් තමයි ඔබයි මායද. දැන් මේ ප්‍රශ්න විසඳලා ඉවර වෙයිද? ඒක අතුරු ප්‍රශ්නයක් නෙමෙයිනේ. අතුරු ප්‍රශ්නවල පණ නගින අතුරු ප්‍රශ්න ඉවරයක් නැහැ. ඉවරයක් නැහැ. කවදාවත් ඉවර වෙන්නේ නැහැ. කවදා හරි දවසක මේ ප්‍රශ්න ටික විසඳලා ඉවර වෙයි කියලා හිතනවා කියන්නේ බොහොම ලස්සන හීනයක් හැබෑනවනේ. ඒ සිහිනය දකිමින් ඒ සිහිනයේ ඇතුලේ එකම එක ප්‍රශ්නයක්වත් හිතගන්න බැරුව සිහිනයේ ඇතුලේම මේ යන්ත්‍රය අවදි නොවි ප්‍රායෝගික විසඳුම් අවශ්‍ය ප්‍රශ්නවලට ප්‍රායෝගික විසඳුම් දෙන්න නමුත් ඒව අවසාන විසඳුම් බව විශ්වාස නොකොට අවසාන විසඳුමක් නැහැ කිසිම ප්‍රශ්නයකට. ඒ භවනේ අත්දකින්නේ බඩගින්න මූලිකම ප්‍රශ්නේ බඩගින්නේ සත්‍යයට තිබෙන එකම එක ප්‍රශ්නේ මොකද්ද කියලා අහුවාම ධම්ම කියන්නේ බඩගින්න. සත්‍යයට තියෙන එකම එක ප්‍රශ්නේ මොකද්ද? පළවෙනි ප්‍රශ්නේ එක ඒක නාමකී සබ්බේ සත්තාහරට්ඨිතික මේක විසඳිලාද? කී පාරක් විසඳුම් දුන්නාද? ඒ එකම එක ප්‍රශ්නියක් විසඳා ගන්න බැරි අපි කොහොමද වෙනත් දෙක තුන ප්‍රශ්න විසඳන්නේ? දැන් මේන් කියන්නේ මොනවත් විසඳන්න ඕනේ නැහැ කියලා. නමුත් අවසාන වශයෙන් විසඳුවා කියලා සෑහීමකටපත් වෙන්න එපා. කවදා හරි දවසක මේ සියලු ප්‍රශ්න ওই විදියට විසඳලා ඉවර කරන්න පුළුවන් වෙයි කියන ඒ මිත්‍යා සිහිනේ දකින්නත් එපා. මේ වෙනස් වීමත් එක්ක එකතු වෙන්න. වෙනස් වීමට එරිහිව යෑම වෙනුවට වෙනස් වීමට විරුද්ධ වීම වෙනුවට වෙනස් වීමේ යථාර්ථය ඒ න්‍යායනේ ඇත්ත ඒ න්‍යායට එකතු වෙන්න. ඒ න්‍යාය පිළිගන්න. සතිපට්ඨානය නිර්මාණය කරන යෝගියා දකින්ව වෙනස් වීම ඒ දකින්න වෙනස් වීම ඒ වෙනස් වෙන න්‍යාය ඒ න්‍යාය නිසා හැම දෙයක්ම වෙනස් වෙන බව දන්නවා. එහෙම න්‍යායක් තියෙනවා ලෝකේ. ලෝක රීතියක් තියෙනවා. විශ්ව නියමයක් තියෙනවා වෙනස් වෙනවා කියලා. ඉතින් මේ විශ්ව නීතිය විශ්ව නියමය පිළිගන්න. හදවතින් මේ විශ්ව නියමයේ පිළිගන්නවා. වෙනස් වීම නැමැති විශ්ව නියමයේ. මේ පිළිගත්තහම විශ්වයටත් වඩා ලොකු සාමයක් ශාන්තියක් අත්දකින්න ලැබෙනවා. ගැටුම නොවේ සාමය. දුක නොවේ සැනසෙල්ල. ඊළඟ ප්‍රශ්නේ ඊළඟ කාරණය මේ වටපිටාව පිළිබඳේ වෙනස් වීම කියන කාරණේ ප්‍රත්‍යක්ෂ කර ගනිමින් ඒ වෙනස් හැම දෙයක්ම විපරිණාමයට පත් වීමට හේතුව මෙහෙම විශ්ව නියමයක් තියෙනවා. එක කාගේ නීතියක්ද? කවුද මේ නීතිය දැම්මේ? කවද්ද දැම්මේ? ඇයි දැම්මේ? ඇයි අපෙන් ඇහුවේ නැත්තේ? දැන් ඒක කතා නෙවෙයි. එහෙම එකක් තියෙනවාද? ඔවට උත්තර හොයන්න බෑනේ අපිට. කාටද පුළුවන් හොයන්න මේ වෙනස් වෙන්න පටන් ගත්තේ කවදා ඉඳලාද? කවුද කිව්වේ වෙනස් වෙන්න කියලා? එයාට තියෙන බලය මොකද්ද? ඇයි අපෙන් ඇහුවේ නැත්තේ? දැන් මේව අපිට හිතන්න පුළුවන්, කතා කරන්න පුළුවන්, වාද කරන්න පුළුවන්. නමුත් උත්තර ලැබෙන්නේ නැහැ. උත්තරයක් තිබුණාත් ඒ උත්තරේ හොයාගන්න කලින් අපේ ජීවිතය ඉවර වෙයි. මේ විශ්වයත් එක්කම එකතු වෙනවා මේ යෝගියා. දැන් විශ්වය එක්ක නෙමෙයි අපි මේ වැලි කැටත් එක්කත් හැප්පිය පිහිටිය මුලින්. වැලි කැට එක්ක, හුළඟ එක්ක, වැහි පොද එක්ක, අවුව එක්ක මේ හැම දෙයක් එක්කම හැප්පිය පිහිටියේ. ගැටි ගැටි ඔහම වෙන්න බෑ මෙහෙමයි හැමෝම එක්ක. නමුත් ඒ ගැටීම මෙතනදී අත්හරිනවා. ගැටීමක් නෑ දැන්. මුළු විශ්වයත් එක්කම එකතු වෙනවා. අතිවිශාල සාමයක් එතන තියෙන. ඒ මොහොතට අතිවිශාල වූ ශාන්තියක් සහ සාමයක් අනුභව කරනවා. ආධ්‍යාත්මයෙන්ම අනුභව කරනවා සාමයක් සහ ශාන්තියක්. ඒ සියල්ල සමග අනන්ත වූ සාමයක් මේ වටපිටාව සමග අනන්ත වූ සාමයක් අත්දකින්න යෝගියාට තමා වැටහෙන්නේ මේ කිසිවක් තමන්ට අයිති නැති බව. මේ වටපිටාව කාටද අයිති? මේ ඉන්න තැන කාටද අයිති? කාට හරි පෙන්වන්න පුළුවන් කොලයක් ගන්න මෙන්න. කොලේ එකක්. කොලේ මොන හරි තියෙන්න පුළුවන්. නමුත් අයිතියක් තියෙනවද? ඇත්තටම අයිතියක් තියෙනවද? මේ සමස්ත පරිසරයම ගන්න කොහේ හිටියත් ගෙදර කියන්නේ මුළු සමස්ත අත්දැකීම මේ ගේ ඇතුලේ ඉන්නකොට ඒ පරිසරය නිසා අප අත්දකින සමස්තයම ගන්න. ඒ කොලේ නෑ මේ සමස්තය ගැන ලියලා. ඒ සමස්තයෙන් අංශුවක් ගැන විතරයි ඒ ඔප්පුවේ තියෙන්නේ. මේ සමස්තයම අරගෙන ඒ සමස්තයෙන්ම මට අයිතිද? ඒ සමස්තයේ මමද අයිතිකරු? ඇහෙන හැම ශබ්දයකම අයිතිකරු මමද? දැනෙන හැම සීතලකම, රස්නයකම, දුහුවිල්ලකම අයිතිකරු මමද? ඒ සියල්ල අයිති කරගන්න පුළුවන්ද අපිට? ඒ සියල්ලෙහිම හිමිකරු විය හැකිද? ඒ සියල්ලම මගේ දේපලද? සාහිත්‍යකරුණා ඊළඟට දේපල නිතර මේක ඉන්න හැම දෙනාම කරපොට්ටෝ, ඌනෝ, මකුනෝ, මදුරුවෝ, මැස්සෝ, පණුවෝ මේ දුක. ගණන් කරන්න වෙන්නේ මේ හැම දෙනාම මගේ දේපලද? ඒ හැම දෙනාගේම අයිතිකරු මමද? මටද අයිති? දැන් ඒ වට ඒ පරිමාව ඇතුලේ පොළොවේ යටට 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 යන කල් තියෙන දේ සහ සිදුවන දේ, ඊළඟට අහස උසට 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 සිදුවන දේ, පවතින දේ සියල්ල මට අයිතිද? බොහොම පොඩ්ඩයි අපිට අයිති කියන්න පුළුවන්. ඔය සියල්ල සමස්තයෙන් අංශුවකට විතර අයිතියක් කියන්න පුළුවන්. ඒකත් හැබැයි අයිතියක් නෑ නෝයි. අයිති නෑ, අයිති නෑ. මම අයිතිකරුවෙකු නොවේ කියන මෙන්න ඒ අවබෝධයක් ලැබෙනවා. ඒ අවබෝධය ලබා ගන්නත් පුළුවන් අර අතිවිශිෂ්ට යෝගියාට, අවදි වුණු සතිපට්ඨානයෙන් අවදි වුණු අර සිටිවිල්ල නැමැති විතර කටුව සතිපට්ඨානයේ විසින් කුඩුකොට එළියට බිහි වුණු ඒ යෝගියාට තමා. කොතැනකදී හෝ කොතැනක හෝ ඉන්න තැනක මේ ඔය කාරණා ටිකම ඊළඟ එකටත් එනවා. ඉරියව්ව, ඉන්න ඉරියව්ව මොකද්ද කියලා දන්නවනේ. දෙවෙනි කාරණේ මුල්ලෙක ඉන්න තැන. මේ වාඩි වුණු ඉරියව්වේ අපි ඉන්නවා කියලා හිතුවට ඒ ඉරියව්වේ නෙමෙයි ඉන්නේ, හෙලෙන්නේ නැතුව හිටියට. ඒක වෙනස් වෙනා. දැන් මුලින් හරි පහසුවක් තිබුණා. දැන් ඒ පහසුව නැත්තම් කොහොමද කියන්නේ ඒ ආසනෙමයි තාම ඉන්නේ කියලා? ඒක ඇත්තක් නොවේ කියනවනේ. දැන් රිදෙනවා. දැන් හිරිවැටිලා වාඩි වෙනකොට ඒ ඉරියව්ව හිරිවැටුණු ඉරියව්වක් නොවේ. රිදෙන ඉරියව්වක් නොවේ. පුපුරු ගන්න ඉරියව්වකුත් නොවේ. නමුත් දැන් දැන් ඊට ඔක්කොම වෙනවා. එහෙමනම් මේ ඉරියව්ව වෙනස් වෙලා. ඉරියව්ව වෙනස් කරන්න හිත ගන්න ඕනේ නැහැ. පා දෙක දිගාරින්න අවශ්‍ය නැහැ. හාන්සි වෙන්න ඕනෙත් නැහැ, දුවන්න ඕනෙත් නැහැ. අප කිසිවක් නොකලත් ඉරියව්ව ඒ විසින්ම වෙනස් වෙනවා. ඒ තමයි විශ්ව නීතිය. හැම දෙයක්ම ඒ දේ විසින්ම වෙනස් වෙනවා. කවුරුවත් වෙනස් කරන්න ඕනේ නැහැ. වෙනස් කරත් කවුරු හරි නොකලත් දේවල් වෙනස් වෙනවා. දැන් අර මුලින් වාඩි වෙනකොට ඒ තිබිච්ච පහසුව, සුවය, ආඩම්බරය අභිමානය දේව ටික ටික අඩු වෙලා යනවා. මක් නිසාද මේ ඉරියව්ව ඇතුලේ අපි හිර වෙලා ඉන්න නිසා. ඉරියව්ව නැමැති සිතවිල්ල ඇතුලේ අපි ජීවත් වෙන නිසා. තාත්තරින් ඉරියව්ව නොවේ ඒ සිතවිල්ල. ඒ සිතවිල්ල අත්හැරියාම ඉරියව්ව රිදෙන්නත් පුළුවන්, හිරිවැටෙන්නත් පුළුවන්. හැබැයි අපිට රිදෙන්නේ නැහැ. යෝගියාට රිදෙන්නේ නැහැ. ඒක කායික වේදනාවක් පමණයි. ඒ කායික වේදනාවත් අර සිතවිලි ඇතුළේ හිර වුණු කෙනාට දැනෙනව තරම් ප්‍රබල නැහැ. දැන් සිතවිලි වලින් අපිව රිද්දන්නේ නැහැ. සිතවිලි වලින් රිද්දන රිද්දිල්ල තමා දරා ගන්න බැරි ඉවසන්න බැරි. මෙහෙම වෙනස් වෙන ඉරියව්ව කාටදයි තියෙන්නේ? කාටදයි තියෙන්නේ? අයිති කරගන්න පුළුවන්ද? අයිතියක් තියෙනවද? මෙතන ඉරියව්වක් මිස අයිතිකාරයෙක් නැහැ. ඉරියව්වක් තියෙනවා, හැබැයි අයිතිකාරයෙක් නැති. අවසාන කාරණය ක්‍රියාව පිළිබඳ. ක්‍රියාව ඉන්න තැන, ඉන්න ඉරියව්ව සහ කරන දේ. ක්‍රියාව හුස්ම ගැන දැන ගැනීම විය හැකියි. ආස්වාසය ප්‍රස්වාසය දැන ගැනීම. ආනාපානසතිය ඇහුවොත් මොකද්ද කළේ? කරන්නේ ආනාපානසතිය. කොපමණ වෙලාවක්ද? එක තත්පරයක්, එක හුස්මක්, හුස්ම 10ක්. කොපමණ වේගෙන් වෙනස් වෙනවද අවධානය? අවධානය වෙනස් වෙන මොහොතේම ක්‍රියාව වෙනස් වෙනවා. මේ හුස්ම දැන ගැනීම කියන ක්‍රියාවේ වෙන්නේ හුස්ම ගැන අවධානය තිබෙනවා නම් පමණයි. හුස්ම ගැන අවධානයෙන් සිටින මොහොතේ පමණයි ආනාපානසතිය වෙන්නේ. ඒ අවධානය ගිලිහුණු මොහොතේම ආනාපාන සතියක් නැහැ. ඇහෙනවා දොරක් වහනවා, ඇරෙනවා. ඒ මොහොතේම එතන ආනාපාන සතිය කරන කෙනෙක් නැහැ. ඉන්නේ අර ඒ සද්දේ අහන කෙනෙක්. මතක් වෙනවා. මතක් වුණු මොහොතේම අනුස්මරණය කරන කෙනෙක්. ආනාපාන සතිය කරන කෙනා නොවේ. සැලසුමක් පටන් ගන්නවා යමක් ගැන හිත දවසේ. එතන ඉන්නේ සැලසුම් ශිල්පියෙක්. ආනාපානසති යෝගියෙකු නොවේ. එතන මේ ක්‍රියාව තරම් වේගයෙන් ක්ෂණිකව හිතා ගන්න බැරි විදිහට වෙනස් වෙන තවත් දෙයක් නැහැ. පරිසරය වෙනස් වෙන්නේ හිමීට. ඉරියව්වත් වෙනස් වෙන්නේ කිසියම් ලතාවකට, ඒ රිද්මයකට. වාඩිණු ගම එකපාරට හිරිවැටෙන්නේ නැහැ. මේ මොහොතේ මේ එකපාරට මහා වේදනාවක් එන්නේ නැහැ කිසියම් ප්‍රබල සාධකයක් නැත්නම්. පරිසරය ගැනත් කිසියම් විශ්වාසයක් තියන්න පුළුවන්. කිසියම් විශ්වාසයක්. නමුත් ඔය ක්‍රියාවට එනකොට නම් මොනම විශ්වාසයක්වත් නැහැ. විශ්වාසයක් තබන්න බැරි දේවල් අතර පළවෙනි තැනට එන්නේ ක්‍රියා. ශාස්ත්‍ර කියන්න බැරි, අනාවැකි කිව නොහැකි. ඊළඟ මොහොතේ මොනවා හිත කරයිද? මේ අවධානය මොනවා කරයිද ඊළඟ මොහොතේ? පුළුවන් ද අනාවැකියක් කියන්නේ ඊළඟ මොහොතට පැයකට එහා ඕනේ නැහැ අවුරුද්දකට එහා ඕනේ නැහැ අපි අනාවැකියහරනේ අවුරුදු 10කට පස්සේ මොකද වෙන්නේ ඒක පැත්තකින් කියන්නේ ඊළඟ මොහොතට අනාවැකියක් කියන්න පුළුවන් ද දැන් අර අරමුණක් තිබුණා හුස්ම දැනගන්නවා කියන අරමුණ ඒ ඕනකම ඒ ඉලක්කය ඒ පරමාර්ථය ඒ අදිෂ්ඨානය ඒ මොන අදිෂ්ඨාන මොන පරමාර්ථ මොන බලාපොරොත්තු මොන අපේක්ෂා මොන ප්‍රාර්ථනා මොන අභිමතාර්ථ තිබුණත් ඒකක්වත් ගණන් ගන්නෑ ඒකක්වත් එකකටවත් සැලකිල්ලක් නෑ කිසිම සැලැස්මකින් තොරව සැලැස්මක් නෑ නේද මේ පණින හිතේ සැලැස්මක් නෑ කිසිම ශාස්ත්‍රයකට විද්‍යාවකට පැහැදිලි කරන්න බෑ මේ දේ පැහැදිලි කරන්න බැරි දේවල් ඇති තව ගොඩක් ඒ දේවල් අතර පැහැදිලි කරන්න බැරි අරුමුදුම දේ තමයි චින්තනය ඊළඟ මොහොතේ මොකක් හිතයිද මොන දෙයට අවධානයයිද මොන දෙය විශේෂ වෙයිද මාත්‍රිකාව වෙයිද මොන දෙය ගැන කතන්දරයක් ගොතන්න පටන් ගනීද පැහැදිලි කරන්න බෑ පැහැදිලි කරන්න බෑ ඉතින් අර අදිස්ථානේ නැත්තම් ඒ ප්‍රාර්ථනාවේ ඉලක්කේ එල්ලිලා හිටිය කෙනා ගැටෙනවද මේ අවධානය වෙනස් වෙන මොහොතින් මොහොත ගැටෙනවා තමන්ටම ශාප කරගන්නවා තමන්ටම දොස් කියා ගන්නවා තමන්ටම රිදව ගන්නවා ඒ තමයි සාමාන්‍ය යෝගීන් කරන දේ සාමාන්‍ය යෝගීන් කරන්නේ හිත දුවන වාරයක් පාසා තමන්ටම දොස් කියා ගන්නවා තමන්ටම ශාප කරගන්න. තමන්ටම බයින. වෛර කරන. එතන ඒ භාවනාව විවර වෙනකොට ඉන්නේ එතන වෛර කරන කෙනෙක්. මහා ආතතියට පත්තුරු කෙනෙක්. ලොකු ආතතියක ලොකු ටෙන්ෂන් එකකින් ඊට පස්සේ හිත දුවන්න දුවන්න ටෙන්ෂන් එක වැඩි ආතතිය වැඩි. මං සතිපට්ඨානය ප්‍රසූත කරන මේ අති විශිෂ්ට යෝගියා හිනා වෙනවා මේ දුවන හිතට හිනා වෙනවා ඒක දකින්න දකින්න හිනා යන මූණ සැහැල්ලු වෙනවා පේශි ලිහිල් වෙනවා ආතතියටපත් වෙන්නේ ඒක විහිළුවක් මේ හිත දුවනවා කියන එක විහිළුවක්. මේක තමයි ලොකුම විහිළුව. මේ සංසාරේ තියෙන විහිළුව අතර මහම මහ විහිළුව තමයි හිත දිවීම. මේක විහිළුවක් සේ දැක්කහම එතන නෑ බැරෑරුම්කමක්. ඒක සීරියස්ලි ගන්නෙ නෑ. ගන්න එපා. මේක සීරියස්ලි ගන්න දෙයක් නෑ. ඔය හිත දුවන එක. ප්‍රශ්නයක් නැති තැනක ප්‍රශ්නයක් හදාගන්න එපා දකින්න එපා ප්‍රශ්නයක් හදාගන්න පුළුවන් හිත දුවනවා කියලා හැබැයි ඒකට විසඳන්න බෑ මොන විසඳුමද නත් සිතිවිලි එන එකමයි තාවකාලික වශයෙන් සිතිවිලි එනවද නැද්ද කියලා කියන්න බැරි අත්දැකීම් ලැබෙන්න පුළුවන් හැබැයි ඒක බොහොම තාවකාලිකයි සදාකාලික අත්දැකීමක් නොවේ තාවකාලිකයි ඒ තප්පරයක් වුණත් විනාඩියක් වුණත් පැයක් වුණත් දවසක් වුණත් දවස් හතක් වුණත් තාවකාලිකයි. ලෝකයට එකතු වෙන්න වෙනවා. සිතිවිලි නැතුව ලෝකයට එකතු වෙන්න බෑ. ගනුදෙනු කරන්න වෙනවා. සිතිවිලි නැතුව කොහොමද ගනුදෙනු කරන්නේ? මේ මහ පොළොවත් එක්ක අනිත්‍ය පැත්තකින් තියන්නේ. ඇවිදින්න හැරෙන්න සිතිවිලි අවශ්‍යයි පුහුණු වෙන්න දුවන හිතට hina වෙන්න දත් මිටි කන්න එපා, ඔරවන්න එපා, විරිත්තන්න එපා, වැඩක් නැහැ. ඒ ඔරවන විරිත්තන දත් මිටි කන යෝගියන් යෝගීකු නොවි අති විශිෂ්ට යෝගීකු වෙන්න දුවන හිතට hina වෙන්න පුළුවන්. එවිට දුවන හිත අපට ඔරවන එක නවතිනවා. නැතිනම් මුළු භාවනාව පුරාම එදා මෙදා තුර සිදුවුනේ කුමක්ද? දුවන හිත අපට විරිත් වෙනවා. ආ පුළුවන් නම් කරලා බලන්න. තවම ලොකුවට භාවනා කරන්න නෑනේ කරලා බලන්න. දැන් අපිත් ඒක ලොකු අභියෝගයක් විදියට බාර අරගෙන හිතන පුළුවන් වෙයි කියලා. එක මොහොතක් දෙකක් පුළුවන් වුණාම තවත් ඒ අහංකාරය වැඩි වෙනවා. සිතට විරිත්තන්න යන්න එපා. සිතට ඔරවන්න යන්නත් එපා. මෙතන දත්මිටි කාගෙන කරන්න අවශ්‍යතාවකුත් නැහැ ඇත්තටම. දත්මිටි කාගෙන හිටියට කමක් නැහැ. නමුත් ඊට වඩා සැහැල්ලුවෙන් සරලව කළ හැකි ආකාරය තිබෙනවනේ. හිත දිව්වා කියලා දැනගත්තාම hina යනවා. ඒක hina යන කාරණය මහ වේලුවක්. හරියට පුංචි ළමෙක් එක්ක ඉන්නවා වගේ. පුංචි ළමෙක් එක්ක ඉන්නකොට ඒ ළමයා මොනවා කරත් hina යනවනේ. දැන් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැනේ වැඩිහිටි කෙනෙක්ගේ පරිණත හැසිරීම, පරිණත වචන, පරිණත ක්‍රියා පුංචි ළමෙක්ගේ. ඒ ළමයා මොනවා කිව්වත්, හරි දේ කිව්වත්, වැරදි දේ කිව්වත්, නොකේතු දෙයක් කිව්වත්, තැනට ගැළපෙන දෙයක් කිව්වත්, නොගැළපෙන දෙයක් කිව්වත් ඒකට තරහ යන්නේ නැහැ. එයා ළමෙක් කියලා දන්නවනම්, නොදරුවෙක් කියලා දන්නවනම්, මේ ඉන්නේ බාල පොළඳ කෙනෙක් කියලා දන්නවනම් hina yana. එයා ඇවිල්ලා ගැහුවත් ඒක රිදෙන්නේ නැහැ සනීපයි. ළමෙක් ගැහුවාම ඇවිල්ලා අම්මා කෙනෙකුට, තාත්තා කෙනෙකුට, පුංචි ළමෙක් එක සනීපයක් ලැබෙනවා මිසක් ඒ වේදනාවක් විඳින්නේ නැහැ. මේ හිත බොළඳයි. හිත තරම් බොළඳ තවත් දෙයක් මේ විශ්වේ නැහැ. පුංචි ළමේකටත් වඩා වැඩුණු ඔබේත් මගේත් මනස සිත බොළඳයි. තර මේ නොවැඩුණු අපරිණත මොහුකුරා නොගිය සිතින් පරිණත හැසිරීමක් බලාපොරොත්තු වෙනවනම් ඒ අපේ මෝඩකම. ළමෙක්ගෙන් වැඩිහිටියෙක් අපේක්ෂා කරනවනම් ඒක අපේ මෝඩකම. ඒ මෝඩකම දකිමු. මෙතනම ලොකු අවිද්‍යාවක් තියෙනවා. මෝඩකමක්. ඒ මෝඩකම දකිමු. ඒ මෝඩකම හින්දායි අපි දුක් විඳින්නේ හිත දුවනකොට. වෙන කිසිම හේතුවක් නිසා නොවේ. හිත දිව්වා කියලා දැනගත්තාම hina යනවා. සතුටක් එන්නේ. දුකක් නොවේ සතුටක් එන්නේ. දැනගත්තාම එන්නේ සතුට. චිත නොදිවිය යුතුයි කියන සිතිවිල්ල ඇතුලේ, බිත්තර කටුව ඇතුලේ ඉරවෙච්ච වෙලා නම් ඉන්නේ අන්න ගැටෙනවා. ඔයා දිව්වට මම දුවන්නේ නැහැ. කවුද කියන්නේ? සතිපට්ඨානය. සිහිය කියනවා ඔයා දුවන්න. හැබැයි මම දුවන්නේ නැහැ. ඔයාට බෑ මාව එක්ක දුවන්න. මාව දුවවන්න බෑ කිසිම සිතිවිල්ලකට. කිසිම සිතිවිල්ලකට බෑ සිහිය කලබල කරන්න. සිහිය කලබලයටපත් කරන්න, සිහිය ආතතියටපත් කරන්න, සිහිය චංචල කරන්න කිසිම සිතිවිල්ලකට බෑ. දැන් මෙතනදී අන්න තීරණයක් ගන්න අවස්ථාවක් තිබෙනවා. ඒ තීරණය ගන්න පුළුවන් මේ අති විශිෂ්ට යෝගියාට පමණයි. කුමක්ද තීරණය? සිතිවිල්ල අයිති කරගන්නවද, සිහිය බවට පත් වෙනවද? මම සිටිවිල්ල බවට පත් වෙනවද? සිහිය බවට පත් වෙනවද? දැන් මේ තීරණය ගන්න පුළුවන්කම තියෙන්නේ සිහිය තිබ්බොත් විතරයි. සිහිය නැති කෙනාට තේරීමක් නැහැ. එනේන සිටිවිල්ල බවට පත් වෙනවා. ඉතින් සිටිවිල්ල බවට පත් වුනහම සිටිවිල්ල පස්සේ දුවනවා. එයා ඇදගෙන යනවා අපිව. අපි සිටිවිල්ලකට ඇමිණුනහම ඉතින් අර මේ ඇදගෙන යන කියලා බෝඩ් එක ගහගෙන යන්නේ ඒ වගේ යන්න වෙනවා. එයා යන යන තැනට අපිට යන්න වෙනවා. නිදහසක් නැහැ. අපිට තීරණයක් නැහැ. අපිට හරවන්න බෑ. යූටර්න් ගන්න බෑ. මොනවත්ද? නමුත් සිහිය තියෙනවා නම් තීරණයක් ගන්න පුළුවන්. මොකද්ද වෙන්නේ? සිතිවිල්ල වෙනවද? සිතිවිල්ල වෙලා දුවනවද? සිහිය වෙලා නවතිනවද? සිතිවිලි නැවැත්වීම නොවේ. පැහැදිලි ඇතිනේ සිතිවිලි නැවැත්වීමක් නැහැ කියා. දුවන සිතිවිල්ලක් වෙනවද? දුවන පුංචිම පුංචි මෝඩ සිතිවිල්ලක් වෙනවද? නැතිනම් නිශ්චල වූ සිහිය වෙනවද? සිහියත් සමග බුද්ධිමත්ව නවතිනවද? සිතිවිල්ලක් එක්ක රැවටිලා දුවනවද? හැම දිනකටම තිරුවන් සරණයි.